Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරා. නව සීලන්ත ස්පර්ස් සංවිධානයේ. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් නව සීලන්ත ස්පර් සංවිධානයේ ඉදිරිපත් කරන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්නයි අපේ මේ සූදානම. අද ජූලි මාසේ 13 වෙනි සිකුරාදා. 13 වෙනි සිකුරාදා හොඳ නැති දවසක් කියලා මතයකුත් ඉස්සර කාලේ තිබුණා. ඒ වුණාට ඒ මත දැන් ක්‍රමයෙන් සමාජයෙන් ඉවත් වෙලා. ඒ කාලේ සමහර හෝටල් වල 12 වෙනි තට්ටුවට පස්සේ තිබිලා තියෙන්නේ 14 වෙනි තට්ටුව. කොහොම වුණත් ලෝකයේ ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් 13 වෙනිදා ඉපදුණු අය. ඒ අතර 13 වෙනි සිකුරාදා ඉපදුණු අයත් ඉන්නවා. උපදින්නත් මරණයටපත් වෙන්නත් අපට දිනයක් තෝරගන්න බැරි නිසා ජීවත්ව ඉන්න ටික කාලේ හැම දවසක්ම සුබ දවසක් කියලා හිතන එකයි නුවණට හුරු. අදත් අපි මව්බිමෙන් තොරතුරුත් ලස්සන ගීත දෙකකුත් ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් එක්ක ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හදපිරුණු ආදරයෙන් සෙනෙහසින්. අද වැඩසටහන වැඩිපුරම වෙන් වෙන්නේ පසුගියදා අපට අහන්න ලැබුණු නවෝත්පාදන, එහෙම නැතිනම් ඉනවේෂන් සම්බන්ධව යම් යම් විද්වතුන් කීප දෙනෙක් කළ සාකච්ඡාවක් සම්බන්ධව තොරතුරු ඔබ වෙත ගෙන එන්න. ලංකාවේ තොරතුරු අහගෙන ඉන්නකොට අද දැනගන්න ලැබුණා මාර්ග අනතුරු වැළැක්වීමේ පියවරක් වශයෙන් වැරදි 33කට එසැනින් දඩගැසීමේ ක්‍රමයක් ජූලි මාසේ 15 වෙනිදා සිට ලංකාවේ ආරම්භ කරන බව. කලින් තිබුණට වඩා වැඩි දඩ මුදලක් සියලුම වැරදි සඳහා ගෙවන්න සිදුවෙන බවයි ආරංචි. නමුත් මේ නිසා උසාවි නොයා සිටීමටද එය ගෙවීමෙන් අවස්ථාවක් ලැබෙන බවයි කියන්නේ. කොහොම වුණත් රියදුරාට අවස්ථාවක් තියෙනවලු තමා අත වරදක් නොමැතියයි සිතනවා නම් දඩ මුදල නොගෙවා නඩු මගට පිවිසීමට. ඉතින් වැඩිය කතා කරන්න නැතුව පුරුදු විදියට අදත් සීසර ලංකා ආරම්භ කරන්න අපි මිහිරි ගීතයක් තෝරගත්තා. මේ නන්දා මාලනී.
අයිබුවන් හිතවත් අසන්නනේ අද අපි ඔබත් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ප්‍රවෘත්තිපත්‍ර රූපවාහිනී වැඩසටහන්වල ඒ වගේම වෙනත් මාධ්‍යවල විවිධ මාධ්‍යවල නිතර කියවෙන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ නවෝත්පාදනය. ඔබ සියලු දෙනාම ඉගෙන අසා ඇති. ඇත්තරම නවෝත්පාදනය කියන වචනය සිංහල භාෂාවට අලුතින් එකතු වුණ වචනයක්. ඒකේ ඉංග්‍රීසි වචනය ඉනෝවේෂන්. ඇත්තරම වචනය අලුත් වුණාට මේ නවෝත්පාදනය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූති විදහා දක්වන පුරාණ නගර, පුරාණ ඇලදොල, පුරාණ වැව් වගේ දේවල් ගැන බලනකොට අපි නවෝත්පාදනය එකාතකින් කියන පුළුවන් අතේ තියාගෙන උපන් ජාතියක් කියලා. ඒ තරමට නවෝත්පාදන එමෙතක ඉනෝවේෂන් අපේ ජාතියේ අතීතය බලනකොට අපිට දැනගන්න පුළුවන් තාමත් පෙනෙන්නට තියෙනවා. ඒත් ඒ සියලුම දේවල් අනිත් දේවල් වගේම අපි මේ දිනවල කාර්යක්ෂමව පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන විශේෂයෙන් කතා කරලා නවෝත්පාදන නැවත උපද්දවන්නට අපිට සිදු වෙලා තියෙනවා. ඒක ඇත්තටම අපි සාමාන්‍යයෙන් කියන දෙයක් නෙමෙයි. ලංකාවේ දැනට ලංකාවේ සිටින ලංකාවේ මේ ගැන උනන්දුව දක්වන බුද්ධිමතුන් බොහෝ දෙනෙක් අතරින් කියවෙන දෙයක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට මේ දිනවල මේ දැනුම පදනම් කරගත් ආර්ථිකය නවෝත්පාදන ආර්ථිකය යන වගේ වචන නිතරම කියවෙන්නේ. ඒ මොකද ඒවා මාර්ගයෙන් අපේ නවෝත්පාදනය කාර්යක්ෂම කරගන්නට අපි උත්සාහ කරන අවධියක් මේ. ඉතින් මේ අතීතයේ තිබුණු ඒ නවෝත්පාදන ක්‍රියාවලියට ප්‍රමුඛතාවයක් දීමට උත්සාහ කිරීම මම හිතන්නේ ඇත්තටම නරක දෙයක් කියලා. මොකද අපිට මේ එහෙම කලේ නැත්නම් එහෙම අපේ ජාතියක් හැටියට අපි තව තවත් පල්ලෙහාට යන එක තමයි වෙන්නේ. ඉතින් මේ දැනට මේ නවෝත්පාදනයෙන් ඇත්තටම මොකක්ද මේ කියන්නේ? මේකෙන් කියන්නේ මේ අලුත් දෙයක් මොකරි හොයාගන්න එකද? රෝද 4 වාහනයක් වෙනුවට රෝද 3 වාහනයක් හොයාගන්න එකද? එහෙම නැත්නම් රෝද 2 වාහනයක් වෙනුවට රෝද 3 වාහනයක්? ඒ වගේ දෙයක්ම නෙමෙයි. ඇත්තටම මේ නවෝත්පාදනයෙන් කියලා කියන්නේ මේ යම් කිසි දෙයක් සොයා ගැනීම නෙමෙයි. ඒ නවෝත්පාදනයේ එක කොටසක් තමයි ඒ දෙයක් අලුත් දෙයක් සොයා ගැනීම. ඇත්තම මේ නවෝත්පාදනය අදහස් කරන්නේ මේ ජීවිතය දැනට තියෙන තලයේ සිට තවත් උසස් තලයකට ගෙන යාමට කෙරෙන උත්සාහයක්, ඒ ක්‍රියාවලිය සමාජගත කිරීමට කෙරෙන උත්සාහයක්, එහෙම අන්න ඒ වගේ ක්‍රියාවලියක් කියලා අපිට කියන්න පුළුවන්. එමත් නැත්නම් තමුන්ගේ ජීවිතයේ තමුන්ගේ ගැටලු निराකර ගැනීමේ ගමනක් වශයෙන් උත් එය හඳුනන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි විශේෂයෙන් සලකා බලන්න වෙලා තියෙන දැනට මේ දැනුම මත පදනම් වූ නවෝත්පාදන සමාජය ඉතාමත්ම වේගෙන් ලෝකයේ අනිත් රටවල් වල ප්‍රචලිත වෙගෙන යනවා. ඒකින් කියන්නේ නැහැ අපේ රටේ ප්‍රචලිත වේගනයක් නැහැ කියලා. අපේ රටේ තනවා නමුත් තාමත් වේගයෙන් මේ අපි අපට රටවල් ගැන බලනකොට ඒවා අපි පසුබාගෙන ඉදිරියට යනවා. ඉතින් අපි පසුබෑවොත් අපවට ආසන්න අනෙක් රටවල් අනෙක් ජාතීන් අපිව අභිභවා යනවා. අපි තව තවත් පස්සට යනවා. ඒ නිසා ජාතියක් වශයෙන් මේ අභියෝගයට මුහුණ දෙන්නට අපිට නවෝත්පාදන සමාජයකට අනුගත වෙන්නට ඉතාමත්ම අවශ්‍යලා තියෙනවා. ඉතින් අද අපි මේ ගැන ශ්‍රී ලංකාවේ ඉතාමත් ක්‍රියාශීලී බුද්ධිමතුන් කීප දෙනෙක්ගේ අදහස් වලට සවන් දීමට ඔබට අවස්ථාවක් ලබා දෙන්නටයි අදහස් කරන්නේ. මේ ක්‍රියාවලිය ගැන අදහස් දැක්වූ මහාචාර්ය ශ්‍රීමලී ප්‍රනාන්දු කියන්නේ නවෝත්පාදනයේ සුසු පද්ධතියක් ලංකාවේ මේ පසුගිය කාලේ තිබුණ නැහැ කියලා. මේ පසුගිය කාලේ කිව්වහම මේ මම අදහස් කළේ මේ පසුගිය රජයේ සමයේ නෙමෙයි, ඊටත් බොහොම කාලයකට පෙර මතනේ අපේ මතක ඇති කාලෙක ඉඳන් මේ නවෝත්පාදනයට සුදුසු ස්ථානක් තිබුණ නැහැ. විශේෂයෙන් මම හිතන්නේ ඒකට හේතුව අපි මේ විදේශීය රාජ්‍යයන්ට විදේශීය ජාතීන්ට යටත් වෙලා සිටිය නිසා විය යුතුයි. ඉතින් ඒ අතින් බලනකොට 1500 පමණ කාලයේ සිට නවෝත්පාදනයක් අපේ අතින් කෙරෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම කවුරු හරි අපිට ඒක කරන්න කියලා ගුවහම කරන්න සූදානම්, කවුරු හරි අපිට බල කළොත් ඒක ගැන අපි කරන්න සූදානම්, කවුරු හරි අපිට සැලකලොත් අපිට ඒක කරන්න සූදානම්. අන්න ඒ වගේ තත්වයකට, ඒ වගේ මානසික තත්වයකට අපි ජාතියක් හැටියට ඇදවැටලා තිබුණා. ඉතින් ඒ තත්වයෙන් ගොඩිනට අපිට නිදහස ලැබුණාම පුළුවන් වුණත් අපි තවමත් අනිත් ජාතීන් සමග කරට කර ඉන්න තරුණ තත්වයකට අපි එවිල නැහැ. ඉතින් මේ අලුත් අදහසක් පිළිබඳව මේ තොරතුරු පර්යේෂණය කරලා අවසානයේ මේ නව තාක්ෂණයක් ඇති කර ගන්නට ඕනේ මේ අපි ඉදිරියට යන්නට. ඉතින් අපිට හැමතිස්සෙම මේ පිටින් එන තාක්ෂණයක් ගැන බලාගෙන ඉන්නවත් බෑ. ඉතින් මේ තාක්ෂණය ඇති කර ගන්නාම අලුත් අදහසකින් අලුත් තාක්ෂණයක් ඇති කරගෙන මේ තාක්ෂණය වෙළඳපොළට ගෙන යාමට මේ ව්‍යවසායකත්වය අවශ්‍යයි. ඉන්පසු ඒක සමාජගත කරන්නට ඕනේ, ඒක පාවිච්චිට ගන්නට ඕනේ. ඉතින් ඒකට ඒක ඇත්තටම ක්‍රියාවලියක්. පර්යේෂණය, තාක්ෂණය, වෙළඳපොළ, ඊට පස්සේ මේක ව්‍යවසායකත්ව ඔය වගේ මේ ක්‍රියාවලි කීපයක්ම එකතු වෙලා තමයි ඇත්තටම මේ නවෝත්පාදනය සාර්ථක තත්ත්වයට එන්නේ. අවාසනාවට වගේ මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ පද්ධතිය අප ළඟ නැහැ කියලා තමයි මහාචාර්ය ශ්‍රීමලී ප්‍රනාන්දු කියන්නේ. ඉතින් ඒ අපිට මේ ලොකු අඩුපාඩුවක්. මේක ඇතරම පරිශ්‍රයකටවත් ව්‍යවසායකයකටවත් විශ්වවිද්‍යාලයකටවත් තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ හැමදිනාගෙම සහභාගීත්වය මේකට අවශ්‍යයි එකවගේ. ඉතින් මේ අපි මේ හැඳින්වීමත් සමග මේ ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අදහස් කීපයක් මුලින්ම අපි ඔබට අදහස් අසන්නට සලස්වන්නේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් මංජු ගුණවර්ධන මහතාට.
අධිතාක්ෂණික උපකරණ රාශියකට ලෝකේ හැදෙන මේ අපේ රටේ භෞතික සම්පත් ගලණය සිද්ධ වෙනවා ඒ රටවල් වලට ඉතාම අඩු මුදල් වලට. උදාහරණයක් ගත්තොත් මහාචාර්ය සිරිමලී සඳහන් කර විදිහට අපේ රටේ තියෙන ලෝකේ තියෙන හොඳම ග්‍රැෆයිට් මිනරල්. ලෝකේ තියෙන හොඳම මේක මුළු ලෝකෙම පිළිගන්නවා. අපි අද වෙනකම් මොකද්ද මේ මිනරල් වලට කරලා තියෙන්නේ? අපි කරන්නේ මේක සාමාන්‍යයෙන් තියෙන පැරණිම ක්‍රමවලට කඩමින් ඉතා විශාල මලු ප්‍රමාණයක් මේ රටෙන් පිට කරනවා. රටක් විදිහට පිට කරන පුද්ගලයන්ගේ ආදායමත් ඉතා කුඩයි. හැබැයි අපි මේ ලෝකේ තියෙන හොඳම අමුද්‍රව්‍යයක් ඉතාම අඩු මිලකට නැති කරගන්නවා. මේ ග්‍රැෆයිට් හැදෙන්න අවුරුදු මිලියන් ගණනක් යනවා. නමුත් අද ලෝකෙම පිළිගන්නවා මේ විශ්මයජනක මැටීරියල් එකක් විදිහට ග්‍රැෆීන් තාක්ෂණය. ග්‍රැෆීන් වලින් කරන්න පුළුවන් දේ හරි ඉහලයි. අපි එනර්ජි ස්ටෝර් කරන බැටරි වලට ඒ බලශක්තිය රඳවා තබා ගන්න, වතුර පිරිසිදු කරන්න, එකින් එකින් විශාල දේවල් වලට මේක පාවිච්චි කරනවා. ඔබට කිව්වොත් සහ මේ ප්‍රේක්ෂකයන් පුදුම වේවි, අපි රුපියල් 300-400 ග්‍රැෆයිට් කිලෝ එකක් ලංකාවෙන් පිට කරද්දි ඒ ග්‍රැෆයිට් පාවිච්චි කරලා හදන ඔය ග්‍රැෆීන් වල ඉහළම ග්‍රැෆීන් වල කිලෝ එකක මිල දැන් තියෙන්නේ ඩොලර් මිලියන භාගයක වගේ කිට්ටුවේ සාහිත්‍ය අඩු ප්‍රමාණවල ග්‍රැෆීන් කියලා. ඉතින් දැන් අපිට මෙන්න මේ නව නිර්මාණකරණය, මේ තියෙන බුද්ධිය, මේ රටේ තියෙන දැනුම මෙන්න මේවට පාවිච්චි කිරීමේ ක්‍රියාකාරීත්වයන් බොහොම බොහොම හිතට සතුට වෙන්න පුළුවන් මට්ටමේ වෙමින් පවතිනවා. දැන්
මේකේ කීයද කියලා
රුපියල් 300කට අපි ඒක රුපියල් 300කට කියන්නේ ඩොලර් 2කට වගේ ප්‍රමාණයකට කිලෝ එකක්. ඒක ඩොලර් 2000-2500ක් තමයි ටොන් එකක කිලෝ 1000ක මිල. මේක අපි පිටරටකට යවනවා, රටවල් මං කියන්නේ නැහැ, ගොඩක් යුරෝපීය සහ ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට සහ කැනඩාවට විශේෂයෙන්. ඒගොල්ලෝ පොඩි දේවල් කරලා පොඩි අගය එකතු කිරීමෙන් සාමාන්‍ය මුදලකට විකුණන්න පටන් ගන්නවා. ඊට ඉහළ අගයක් එකතු කිරීමෙන් ග්‍රැෆීන් වගේ ද්‍රව්‍යයක් හදුවා ඩොලර් මිලියන භාගයක්
කියන්නේ ඩොලර් ලක්ෂ 560කින් විතර වැඩි කරලා බලන්න රුපියල් කීයක්ද කියලා. මෙහි කීයද? රුපියල් 300යි.
ඔව්. ඉතින් ඒ අවශ්‍ය දැනුම මේ රටේ දියුණු වුණා, මේ රටේ හැදුනා. පෙර දින විශ්වවිද්‍යාලයේ ස්ටෙඩ්ටෙක් ආයතනය, වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්, කාර්මික පරීක්ෂණ ආයතනය ITI ආයතනය, මේ හැමතැනම ඉන්න විද්‍යාඥයන් පිරිස් වශයෙන් එකතු වෙලා මේ ග්‍රැෆයිට් වලින් මේ ලෝකය ජය ගැනීමේ මාර්ගයන් වලට යොමු වෙලා තියෙන අතරතුරේදී මහාචාර්ය සිරිමලි මහත්මිය කිව්වා වගේ ආයතනයක් බිහි වෙලා තියෙනවා මේ වැඩේටම. ඔය එක කොටසක්. අනිත් කොටස තමයි නවකයන් නව නිර්මාණකරණයට යොමු වෙද්දී, නවකයන් කියලා මම අදහස් කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවනර ඔබ කිව්ව පාසල් ශිෂ්‍යයන් සහ ඒ අර ඇඟේ උණ තියෙන කට්ටිය සර් කිව්වා වගේ, මේගොල්ලන්ව ගේන්න, ඉස්සරහට ගේන්න හරිම සිතාමතා මේගොල්ලන්ව අතින් අල්ලගෙන ගමනක් අවශ්‍යයි. ත්‍යාගයක් දීමෙන් හෝ සහතිකයක් දීමෙන් පාසල් මට්ටමේ මේ ඉන්න පුද්ගලයන් අත් මේ ඉන්න දරුවන් අතරමං වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. මම මතකයි 1988 ජාතික මතක් කරන්න ඕනේ මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඉස්සෙල්ලම පටන් ගත්ත මේ පාසල් නව නිර්මාණ කරුවන් වෙනුවෙන් වැඩසටහන්. ඒ වැඩසටහන් වලින් ජයග්‍රහණය කරපු හැම නව නිර්මාණ කරුවෙක්ම අද ලෝකයේ ඉහළම මට්ටමින් ඉන්නවා. නම් වශයෙන් කිව්වේ නැති වුණාට මොටරෝලා ආයතනයේ, නොකියා ආයතනයේ ඉන්න ඉහළම විද්‍යාඥයන් මේ 1988-89-90-91 ඔය කාලේ මේ ඉංජිනේරු ආයතනයෙන් බිහිවෙච්ච නව නිර්මාණකරුවන් ආපු තැන. දැන් මේ වගේ තැනකට නව නිර්මාණකරුවන් යන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. ඉංජිනේරුවන් ඉන්න අපේ රටේ ඉංජිනේරුවන් මේ කොම්පැනි වලට ගිහිල්ලා පිටරටවල ඉතාම හොඳට වැඩ කරනවා. හැබැයි ඔවුන් තනිවම නව නිර්මාණකරුවන් විදියට වැඩ කරන්නේ නැතුව කොම්පැනි වල එක එක ආයතන වල එක එක කොටස් කරමින් ඉන්නවා. මේ තියෙන ව්‍යවසායකයන් බිහි වෙන්නේ නැත්තේ ඇයි? නව නිර්මාණකරණය මගින් ව්‍යවසායකයන් බිහි වෙන ඒ ප්‍රවණතාවය අඩු වීමට හේතු කීපයක් මේ අපි හැමදාම කතා කරා. ඉතින් අපි රටක් වශයෙන් ඉදිරියට යනවා නම් කර යුතු විශාලම දේ රටේ තියෙන සීමිත වූ සම්පත් ප්‍රමාණය අඳුරගෙන මේ රටේ තියෙන සම්පත් වල තියෙන අධි වටිනාකම, ලෝකයේ ඉස්සරහා අධික ලෙස වටිනා සම්පත් අපේ රටේ තියෙන, කිසිම දෙයක් අඩුවට නැහැ. මැණික් ගත්තත් වටිනම මැණික් තියෙන, මිනරන් ගත්තත් වටිනම මිනරන් තියෙනවා. හැම දෙම හම්බ වෙන දේවල් ඉතාලම ලෝකේ තියෙන වටිනම දේවල්. හැබැයි අපි ඒව දේවල් ලෝකෙ මේ පිටස්තර විදේශිකයන් මවිත වෙන තරම් අඩු බිර තමයි අපි මේවා කඩලා යවන්නේ. ඉතින් මේ නව නිර්මාණකරණය යොමු වෙන්න ඕනේ මේ හරහා දේවල් වෙන්න. ඒක වෙමින් පවතිනවා. සහ අලුතෙන් පැමිණෙන නව නිර්මාණකරුවන් හරි මඟ පෙන්වීමකට යටත් වෙන්න ඕනේ. ඇත්තටම මේවා නව නිර්මාණද? මම මේ රටේ ඇතුලේ සිද්ධ වෙන නව නිර්මාණ කරන්නේ එකම එක දෝෂයක් දකින්නවා. අපි ගොඩක් දේවල් වලට සහතික දෙමින් ගොඩක් දේවල් අගය කරමින් යනවා. ඇත්තටම මේවා ඇත්ත වශයෙන්ම නව නිර්මාණද? ඒ ඇත්ත වශයෙන්ම නව නිර්මාණය නොවන සමහර හේතු දෙමෙයිද මේවා ඉදිරියට යෑම නවත්තන්නේ අන්තර්ජාතික තලයට කියන ප්‍රශ්නේ එනවා. මම මතකයි ඒ දවස්වල අවුරුදු 25කට 30කට කලින් නව නිර්මාණ තරඟ පවත්වනකොට ඒකට සුදුසු නැති නිර්මාණයක් ඇවිල්ලා නැත්නම් සුදුසු නිර්මාණ ඇවිල්ලා නැත්නම් පළවෙනි දෙවන තැනක දෙන්නේ නැහැ. ඉතින් පුදුම තරංගයක් තිබුණා මේ ඉංජිනේරු ආයතනය විසින් කරන ලද නිර්මාණවල. දැන් ඒකම කෙරෙමින් පවතිනවා අපේ නව නිර්මාණ SLIC කියන ඉන්වෙන්ටර්ස් කමිෂන් එක. අපි පුළුවන් තරම් පිරිස නව නිර්මාණකරණයට යොදවයි. නමුත් එක්තරා තැනකදී මේ පිරිස තෝරා ගැනීමේ සහ ඕන ඉහළට ඔසවා තිබීමේදී තත්ත්ව පාලනයකට යටත් වෙන්න ඕනේ. මේ තත්ත්ව පාලනය නැති වුණොත් මේ කරන නව නිර්මාණකරුවන් ගැන තියෙන විශ්වාසය පෞද්ගලික ආයතන මගින් හෝ ඒ ආයතන මගින් පිට දෙමුණොත් ඒගොල්ලෝ එන්නේ නැහැ. මේගොල්ලත් එක්ක අතින් අල්ලගෙන වැඩ කරනවා. ඔය ප්‍රශ්න ලොකුවටම තිබුණා ඉස්සර අවුරුදු 10කට 15කට කලින් ප්‍රයිවට් පෞද්ගලික ආයතනයකට ගිහින් කිව්වොත් ඔබ ඇයි යම් කිසි දෙයක් සඳහා විශ්වවිද්‍යාලයකට යන්නේ නැත්තේ කියලා. ඉතින් හරි ඍණ අදහසක් තමයි තියෙන්නේ. ඕවා කෙරෙන්නේ නැහැ, ඒගොල්ලෝ කරන්නේ පොතේ පතේ වැඩ විතරයි කියලා පෞද්ගලික ආයතනය විශ්වවිද්‍යාල පද්ධතියට යොමුනේ නැහැ මේ අවුරුදු 10කට 15කට කලින්. අද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙමින් පවතිනවා. රජයේ විසින් දීලා තියෙන බදුසහන නව නිර්මාණකරුවන් සහ නව නිර්මාණ කරන ආයතන උදෙසා ඒ වගේ දේවල්. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල තියෙන අපි කියනවා මේ කමර්ෂලයිසේෂන් නැත්නම් ඉන්ඩස්ට්‍රි සෙල්ස් කියලා හදලා තියෙනවා. කැම්පස් එක ඇතුළෙම විශ්වවිද්‍යාලය ඇතුළෙම තියෙනවා මේවා මාකට් කරන්න ඕනේ විදියට හදාගත්ත ඒ ලින්ක් එක හදන්න පුළුවන් තැන්. ඒවට පිරිස යොදවලා ඉන්නවා, දක්ෂ පිරිස. ඒවත් එක්ක මේක වෙනස් වෙනවා. හැබැයි නව නිර්මාණකරණයේ ක්වොලිටි එක මේ ඉන්වෙන්ටර්ස්ලා හදන මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ලෝකයට යවීමට සුදුසු තත්ත්වයක තියෙනවද? එහෙම නැත්නම් නිර්මාණය තමයි වැදගත්, අදහස වැදගත්. මේ හදාගෙන ඉන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක හදන්න යොමු වීම වැදගත්. මේ යොමු වීමට අවශ්‍ය අතදීම විශේෂ පිරිස් මගින් සිදු විය යුතුයි. ඊට පස්සේ ඒක ඇත්තටම අපිට මුළු ගමනම දුවන්න අමාරුයි. අපි අදහසක් අරගෙන යම්කිසි දෙයක් ප්‍රොටෝටයිප් එකක් කියලා කියන ආදර්ශයක් හදාගෙන ආවම ඒක මාකට් එකට සුදුසු තත්ත්වයට ගේන්න තව සෑහෙන වැඩ වෙන්න ඕනේ. මේක ඔක්කොම නිර්මාණකරුවාට කරන්න බෑ. එහෙම කරන්න ගිය අවස්ථාවල ගොඩක් ෆේල් වෙලා තියෙනවා. මොකද දැනුම තියෙන සහ උනන්දුව තියෙන එක එකතැනකින් අතර වෙනවා. දැනුම මාකටිං මේකේ තියෙන ඉතුරු කැලරි ටික මේක මාකට් එකට දාන්න ඕනේ විදිය. ඒව හරියට නැති වුණාම ෆේල් වෙච්ච දැන් තියෙනවා. ඒ වගේම ඊටාම ආදරෙන් බලන් ඉන්නවා පෞද්ගලික අංශය යම් කිසි දෙයක් හදාගෙන ඉන්න තරම්. හැබැයි හදන එක දෙන්නේ නැතිකමකුත් තියෙනවා. මේක පෞද්ගලික අංශයට දුන්නොත් මගේ නිර්මාණය මේගොල්ලෝ හොරකම් කරාවිද? ඔක අපි කතා කරලා තියෙනවා ගොඩක්. කතා කරලා අපිට නිර්මාණකරුවන් දවසක් බලත් මතරේ අපි ඉන්න ඔබතුමත් ඉන්න තැනක කතා කරලා ඇහුවා යම් කිසි නිර්මාණකරුවෙක් මම ඕක පේටන් කරන්නවත් දැන් මේක ලෝකෙ දැනගත්තොත් මේක හොරකම් කරයි. එහෙම අදහසකුත් තියෙනවා. මේ හැමදේම විසඳමින් ඒ යන ගමන හරියට ගියොත් ජනතාව නව නිර්මාණකරණයට යොමු වෙනවා. අලුත් දේවල් හදුවම ඒව ලියන්න කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ බැටන් එක අරගෙන තව කෙනෙකුට දුවන්න පුළුවන් තමන්ගේ ගමන. ඔය බැටන් එක මාරු කරමින් යන ගමන දියුවොත් ප්‍රොඩක්ට් එකක් එනවා. ඔතන තමයි අපි හිතන්න ඕනේ ඔය බැටන් එක සම්පූර්ණ රිලේ එක දුවන්න පුළුවන් පද්ධතියක් ඇති වෙන්න ඕනේ.
ඔව්, ඇත්තටම මම හිතන්නේ තරමක් වෙනස් අදහස් කීපයක් අපි ඇසුවේ. අදහස් පමණක් නෙමෙයි, මම හිතන්නේ එමක් නැ කිව්වේ මේ පළ කරපු අදහස් දැන් ක්‍රියාත්මක වීගෙන යනවා කියලා. එමත් මම කිව්වා මිනිරන් එමත්නම් ග්‍රැෆයිට් වලින් කරන දේ අපි ඇත්තටම රුපියල් 2000කට ටොන් එක රුපියල් 2000කට විකුණන මේ මිනිරන් පිටරට ගෙනිහිල්ලා ඒගොල්ලන් කෝටි ගණන් උපයනවා. නමුත් අපි අපේ රටේ ඒ ගැන හිතුවේ නැහැ. ඇත්තටම පහුගිය දවස්වල මම හිතන්නේ මිනිරන් පතල් කර්මාන්තය මම හිතන දැනට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා තිබුණා. ඉතින් අපි ඒ දවස්වල ඒව ගණන් බැලුවේ වැඩියම ටොන් ගාණක් මිනිරන් පිටරට අරනවා නම් අපිට වැඩියම ආදායමක් හම්බ වෙනවායි කියලා. ඇත්තටම අපි අතින් වෙලා තියෙන එක නෙමෙයි, ලංකාවේ තියෙන මේ වැදගත් දේවල් අපි පූජා කරලා තිනවා පිටරට. අන්න එතන තමයි මේ නවෝත්පාදිනේ කියන මේ විෂය අපිට වැදගත් වෙන්නේ. අපිට මේ නවෝත්පාදනය අපේම කරගන්න පුළුවන් නම්, අපේම කෙනෙකුට මේක රට ඇතුලේ දියුණු කරගන්න පුළුවන් නම් එහෙම කොයිතරම් වටිනවද කියන එකයි ඒ කියුනේ. ඇත්තටම ඒක කෙරිගෙන යනවා. මේ ග්‍රැෆයිට් මේ තාමත්ම මිල අධික ග්‍රැෆීන් කරා පරිවර්තනය කිරීමට සුසු තත්ත්වයක් දැන් ලංකාවේ ඇති කරගෙන යනවා. ඉතින් මේවා ඇති කරන්නේ ඇත්තටම මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්ම නෙමෙයි, මෙතන මේ කියවුණු දේවල් වල තියෙන වැදගත්කමක් තියෙන්නේ. ඒකට පෞද්ගලික ව්‍යවසායකිනුත් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් එකතු වෙලා සමාජයට පරිශ්‍රණ වලට ඒගොල්ලන්ගේ අතින් මුදල් වියදම් වෙනවා. පරිශ්‍රණ ලංකා රජයේ විශ්වවිද්‍යාල වල හරහා කෙරිගෙන යනවා. ඉතින් මේ කණ්ඩායම දෙක එකතු වුණාම අන්න එදා අපි උසස් තැනකට එනවා. මේ දෙගොල්ල වෙන වෙනම හිටියනම් කවදාවත් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ගැන කතා කරනකොට අපිට හිත වෙනවා මේ පෞද්ගලික දැන් මේ ඔබ දන්නවා මේ මහංගවණ දෙයක් නෙමෙයි. පෞද්ගලිකීකරණය කරනවාද මේ අධ්‍යාපනය මුලේ මුදුරට විකුණනවාද ඔය වගේ අදහස් එනවා සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි ඔබට කියන්න අවශ්‍ය නැහැ කොයි පැත්තටද යන්නේ කියලා. නමුත් මේ ගැන මෙන්න මේ 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 ග්‍රැෆයිට් වලින් විතරක් හිතලා බලන්න කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට අපි දන්නවා විශ්වවිද්‍යාල වල විශේෂයෙන්ම මොර්ටු විශ්වවිද්‍යාලයේ මෙහෙම පෞද්ගලික ව්‍යවසායකෙන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ළමයින්ට අත දීලා ඒගොල්ලන්ට මේ තමන් දැනුම ප්‍රායෝගික වැඩි කරගන්නට කෙරෙන ව්‍යාපෘති මේ දවස්වල අපිට අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට අද හිට අහන්න ලැබෙවි මොර්ටු විශ්වවිද්‍යාලයේ ළමයින් එකතු වෙලා ෆෝමියුලා 1 ස්ටුඩන්ට්ස් වර්ෂන් මෝටර් අධ්‍යයන නිෂ්පාදනය කරලා දැන් එය එක්සත් රාජධානියේ මේ තරඟයට ඉදිරිපත් කරන්න සූදානම්. මේ ඉස්සලා වෘදුලත් මේ ඉදිරිපත් කළා. නමුත් මේ තරඟය දුරට වඩා විනින් කරුණු වලට ඒගොල්ලන්ට තෑගි තම්බුණා. නමුත් දැන් එවැනි තත්වයකට ඇවිල්ලා තියෙනවා පෞද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාල අතර ඇති බැඳීමින්. හොඳයි, ඉතින් අපි ඒ ගැන මේ අපි තවදුරටත් කතා කරන්න ඕනේ මේ නව නිෂ්පාදන ගැන. ඉතින් නව උපාදිනය ගැන ඉතින් අපි මේ ළඟට අසමු සවන් දෙමු මොර්ටු විශ්වවිද්‍යාලයේ. අපි දැන් කතා කළා වගේ මොර්ටු විශ්වවිද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මනසිංහ මහතාට.
මන්තර මේ ගමන යනකොට අපි එක එක අංශ වලින් මේක මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ කියලා මගේ අදහස. එකක් තමයි දැන් අපි තුමු දකුණු කොරියාව දියුණු වෙන්නේ යම්කිසි විශේෂ නගර කීපයක් මුල් කරගෙන. ඒ නගරවල තියෙන විශේෂ විශ්වවිද්‍යාල සහ පරීක්ෂණ ආයතන කීපයක් මුල් කරගෙන. එතනින් එහාට ගියාම සමහර රට එතරම් දියුණු නැති වෙනවා. ඒ වගේ ලංකාව ගත්තත් ලංකාවේ විශාලම ඉංජිනේරු පීඨය තියෙන මොරටු විශ්වවිද්‍යාලෙත් විශේෂ වගකීමක් තියෙනවා. ඒක නිසා මේක පෙර ගමනක් යනවා. ඇත්තටම ලොකු වෙනස්කම් රාශියක් සිදු වුණා මොරටු විශ්වවිද්‍යාලයේ පහුගිය දශකය තුළ. විශේෂයෙන්ම එවකට උපකුලපති වෙලා හිටපු මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්මයා කාලේ ගත්තු විශේෂ තීරණ කීපයක් සහයව ක්‍රියාත්මක වීම නිසා අද එතන නිර්මාණ කරන සඳහා හොඳ සුදුසු වාතාවරණයක් අද තිබෙනවා. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර පාවිච්චි කරන්න පුළුවන් ආචාර්ය මණ්ඩලය නිසා ළමයින්ට විවිධ පරීක්ෂණ කරන්න මේ තමාගේ උපාධි වැඩසටහනින් බාහිර වුණත් විශේෂයෙන්ම විද්‍යාගාර පාවිච්චි නොකරන රාත්‍රී කාලයේදී සතියන්තේ අපිට පුළුවන් ආචාර්ය මණ්ඩලයට ළමයින්ට තමන්ගේ වෙනම ව්‍යාපෘතියක් කරන්න. ඒක අට කියන්න අවශ්‍යත් කරලා ඒ ව්‍යාපෘති සාර්ථක වුණොත් සෙමෙස්ටර් පහේදී හයේදී විතර ඒ කියන්නේ උපාධිය අරගෙන යන්න ටිකකට කලින් කියන්න පුළුවන් අපි මේ පරීක්ෂණය කරා මේක සාර්ථකයි කියලා. ඒකට ලකුණු ගන්නත් පුළුවන්. දැන් අපි ඒ වගේ අලුත්ම ක්‍රම අත්දැක බලන්න යනවා මොර්ටු විශ්වවිද්‍යාලය. ඒ වගේම යම්කිසි ව්‍යාපෘතියක අවසානයේදී හොඳ ප්‍රොඩක්ට් එකක් ආවොත් ප්‍රොටෝටයිප් එකක් ආවොත් අපි විශ්වවිද්‍යාලයේ සපෝට් කරනවා කම්පනියක් ස්ටාර්ටප් එකක් හදන්න. ඒකට අවශ්‍ය කරන සියලුම ලීගල් සපෝට් එක හැම දෙයක්ම දෙනවා. කම්පනිය විශ්වවිද්‍යාලය තුල අවුරුදු දෙකක් තියාගන්න අපිට දෙනවා. ඊට පස්සේ අවුරුදු දෙක ඇතුළත කම්පනිය සාර්ථක වුණාට පස්සේ එළියට යන්න ඕනේ. ඒ සියලුම ඒ ක්‍රමවේදය මහාචාර්ය ආනන්ද ජයවර්ධනගේ කාලේ ඇති කරපු දේවල්. ඉතින් අපිට හිතන්න පුළුවන් ඒ ක්‍රමවේදය අනුව ඉස්සරහට අපි ගියොත් මේක වෙනස් කරනවා අපිට මේ පවතින තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. දැන් අද උදේ මම ටිකක් පුදුමයට පත් වුණා. ලෝණ ගැන පරීක්ෂණ මෙච්චර කාලයක් කරලා සිසුන් 4 දිනක් මාව හම්බුවෙන් ඇවිල්ලා කියනවා සර් අපිට හදන්න ඕනේ කිලෝමීටර් 20ක් උඩට ගිහිල්ලා පැය 20ක් විතර හව කරගෙන ඉන්න පුළුවන් ඩ්‍රෝන් එක. ඉතින් මම හිතුවේ නෑ ළමයිගෙන් නේ මම කියපු දෙයක් නෙමෙයි මේ ළමයි නෑවිලා මගෙන් අහනවා සර්ට පුළුවන්ද සුපර්වයිස් කරන්න ප්‍රොජෙක්ට් එක. ඉතින් මම පුදුම වුණා මේ ළමයි මේ කොච්චර බාහිර දුර ආවද මේ අත ගන්න යන්නේ. නමුත් එතන අපිට පේනවා අර මේ අර කළු වලාකුලේ රිදි රේඛාවක් වගේ කියන්න පුළුවන්. ඒ ළමයි ඒ පැත්තට නැඹුරුව තියනවා දැන්. ඒ නැඹුරුව මීට මෑත කාලේ තිබුණේ නැහැ. දැන් අද ඒක තියෙන. ඒ ප්‍රවණතාවය හොඳයි. දැන් මේක තමයි වෙන්න තෝරන්නේ. ළමයි ඉස්සරහට ඇවිල්ලා බය නැතුව අර සරල ලේසි ප්‍රොජෙක්ට්ස් කරලා යන්තම් පාස් වෙන්න නැතුව ෆේල් වෙන්න හරි මම මේ චැලෙන්ජ් එක ගන්නවා මේ අභියෝගය ගන්නවා කියලා බාර අරගෙන ඒක කරන්න ඉදිරියට එන්නේ. ඉතින් මම හරිම සතුටුයි මේ වෙච්ච දේ අපිට ප්‍රතිඵල දැන් පෙනි පෙනි කියන. අනිත් එක මේ සමාජයම නව නිපුණ වලට යොමු කරනවා කියන එක අර පාසල් වල තියෙන සමාජ මට්ටමින් යන එක හරි. නමුත් මම හිතන්නේ මේක මේ මුළු ජනගහණයටම ඉන්නත් කරන්න ඕන වගේ දෙයක් කියලා. ඒකට දැන් අපි මේ දවස්වල කරගෙන යනවා මේ කුඩා රොබෝ යන්ත්‍රයක් හදන්න. රුපියල් 1000කට 1500 විතර ගන්න පුළුවන්. හැම අම්මෙකුටම තාත්තකෙනෙකුටම මේ මේ පොඩි රොබෝ යන්ත්‍රය ළමයාට ගිහින් දෙන්න පුළුවන්. මේ සෙල්ලම් බඩුවක් වගේ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක ඊට වඩා දෙයක් හදන්න තියෙනවා. ඒක දැන් හැම ළමයකටම කම්පියුටර් පාවිච්චි කරන්න හැම කෙනෙක්ම කැමති. දෙමව්පියෝ බාධා කරන්නේ නැහැ. මේක කම්පියුටර් සම්බන්ධ කරලා මේකේ තියෙන සංවේදක ප්‍රෝග්‍රෑම් කරන්න. ඒකට ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ඉගෙන ගන්නවා. එතකොට භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව තේ ළමයාගේ මනසට ඉබේම යනවා. මේ පොතෙන් උගන්වනවා නෙමෙයි. මේක කරනකොට ඉබේම යනවා. ඒතකොට එයා දන්නවා මේක කරොත් මේක වෙනවා, මේක කරොත් මේක වෙනවා කියලා. ලොකු දැනුමක් එක මොහොතකින් එයාගේ මනසට යනවා. ඒක තමයි අපි අවුරුදු ගානක් තිස්සේ ස්කෝලේ බෝඩ් එකේ මේ උගන්වන්න උත්සාහ කරන දේ. ඉතින් එහෙම ටෝයියක් ටෝයි කියනත් බෑ ඇඩ්වාන්ස් ටෝයි කියලා කියමු. පොඩි රොබෝට් ටෝයි හදලා මේක අපේ මුළු සමාජයටම මේක විහිදලා යන විදිහට ඉදිරිපත් කරමු. දැන් එතකට අපිට පුළුවන් මේ ළමයි මේක දැනගත්තම සමහරවිට ඒ ළමයි gedara මේ ස්වයංක්‍රීයව අරගෙන එන දොරක් හදයි. ස්වයංක්‍රීයව ඕන් ඕෆ් වෙන වතුර මෝටරේට ගැජට් එකක් හදයි. ඊට පස්සේ එයා කන්ඩිෂන් එක ඕන වෙලාවට ඕෆ් වෙන්න ඕන් වෙන්න හදලා ශක්තිය ඉතුරු කරගන්න. ඔන්න ඕක තමයි වෙන්න තෝරන. එතකොට ඒ අතරතුර ඔය කියන මාක් සකර්බර්ග් ස්පීල්බර්ග් වගේ කෙනෙක් එක එක ක්ෂේත්‍රවල මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ පරිසරය හදලා පොඩ බලාගෙන ඉන්න කවුද මෙතනින් උඩට එන්නේ කියලා. ඒක තමයි ලෝකේ අනෙක් දිනු රටවල වෙලා තියෙන්නේ. අපිටත් වෙන ගමනක් නැහැ මේ ඒ ගමනෙම යා යුතුයි කියලා මම විශ්වාස කරනවා.
සමහර දේවල් නව සොයා ගැනීම. සමහර දේවල් නව සොයා ගැනීම නෙවෙයි. අර්ධයක් නව සොයා ගැනීම. ඊටු ටික එකලස් කරලා මූට්ටු කරලා හදා ගන්නවා. ඔය සමහර ළමයි හදනේවා ඇත්තටම අර ඔබ කිව්ව වගේ ඒ නව සොයා ගැනීම නව නෙපෙම්ම. හැබැයි ඒවත් හරි වැදගත්. ඒ වැඩි දියුණු කිරීම දැන් වාහන හදනවා. පාසල් දරුවෝ ලංකාවේ දැන් පාසල් කීපයක ඉතා හොඳට වාහන හදලා දෙන ඇත්තටම පාර ප්‍රදානට සුසුසතරමේ වාහන අපේ පාසල් ගන්න ගුවන් යාන දුරස්ථ පාලකෝලින් ක්‍රියා කරන ඒවා ඉතින් ඉතා දියුණු මේ ලොකුම දේවල් කියලා සමහරු කියන එකක් නෑ. හැබැයි උත්සාහය බලන්න ගුවන් යානයක් උඩ යවලා ඒක හොඳ ප්‍රවණතාවයක් අද පාසල් වල තියෙනවා.
ඒක වැදගත්කම තියෙන්නේ ඒ හිතන්න පටන් ගන්න ක්‍රමයේ විතරයි. ඒ ගුවන් යානයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන ඉඩ තියෙනවා පාසල් යන ළමෙන් හදපු. මොකද ඒ ළමයා ඒකට යොමු වෙලා ඒ තමන් ඒ සුව කැමැත්තෙන් ඒකට යොමු වීම කියන ඒ ඒ ක්‍රියාවලිය තව අවුරුදු 20කට පස්සේ මෙහෙම නිර්මාණකරුවෙක්ව එදාම පෙන්නවා. ඒ තරයි ඒකේ තියෙන වැදගත්කම. ඉතින් අපිට ඉස්කෝලේ යන ළමයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඉස්කෝලෙන් අයින් වෙන වෙලාවේදී ව්‍යවසායකයෙක් වෙන විදිහ නිර්මාණයක් කරගෙන ඇවිල්ලා මාකට් එකට දාන්න. තව අවුරුදු 20ක් ඉස්සරහදී ඉතාමත් ප්‍රබල වෙනසක් රඳ කරන්න පුළුවන් නිර්මාණකරුවෙක්ගේ පළවෙනි ඒ ආරම්භය ඔය වගේ දෙයකින් වෙන්න පුළුවන්. අනේ ආරම්භයේ මැද්දදී කැඩෙන්න නැති වෙන්න බලාගන්න එක තමයි අපිට කළ යුතු ලොකුම
වැදගත් දේ. අපි යාව එතෙන්ට ගෙනියන්න පහසුකම් හදලා දෙන්න ඕනේ. ඒක තමයි සම්බන්ධය කරන්නේ. ඒ ඔක්කොම තියෙන හැම දෙයක්ම කරන්න ඕනේ. එතනින් ගෙනියන්න පුළුවන් නම් යා එතනින් ගොඩ
වෙනවා. නවනිතේ තමයි ඉතා වැදගත්. ඊට එහා අර්ධයකට නිර්මාණය වෙනවා එකලස් කරලා කෑලි මූට්ටු කරලා හදාගන්න ඒවත් එක්තරා විදියක එහෙම එහෙම ගැජට් කාරයෝ ඉන්නවා සමාජයේ
අනිවාර්යයෙන්. ඒ අතර තමයි ස්පාර්ක් එක
එන්නේ.
ඔබ සඳහන් කළ කනිජ සම්පත් ගැන මේ වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපෙ වුණොත් අපේ සම්පත් අද ලෝකේ තියෙන හොඳම මිනිරන් ගැන කතා කළා. ඉතින් ලෝකේ තියෙන හොඳම කුරුඳු වලින් එක කුරුඳු වර්ගයක් නේ අපේ තියෙන්නේ, කුළුබඩු වර්ග. හැබැයි ඉතින් අපි කුරුඳු පොතු ගලෝ ගලෝ මිටි බැඳ බැඳ කොහොමද යවනෝ විවිධ විදියට යවනවා. හැබැයි සමහර රටවල් ඒ කුරුඳු වලින්ම ඉතා ඉහළ මට්ටමේ නිෂ්පාදන කරලා දැන් අද හොයාගෙන තියෙන
ක්‍රියාමාර්ගයක් ගන්න අතරම දැන් අත්‍යවශ්‍යම මේ ජාතික විද්‍යා පදනමින් කුඩා කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඒකෙන් එන මුදල් වලින් ජාතික විද්‍යා පදනමේ ලොකු ව්‍යාපෘතියක් කරනවා, පර්යේෂණයක් කරනවා. ඔය කුරුදු ලංකාවේ තියෙන ඔබතුම හරියට හරි අපි ඔබ පොත ටික ගලවලා යවනවා. ඒක සුවඳ බිලව නරව මේව බෙහෙත් හේත් ඔක්කොම පිටරටලින් හදලා අපි ඒවට සෑම වේදමක් කරලා ගෙන්න ගන්නවා. ඒකට පිළිතුරක් වශයෙන් ලොකු පර්යේෂණ ව්‍යාපාරය කියනවා.
ඒකම කියන තත්ත්වේ මම තේ ව්‍යාපාරේ ඒ පර්යේෂණයේ එක කොටසක් විදියට කුරුදු වල ජාතික විද්‍යා පදනමේ පරීක්ෂණයේ එක පරීක්ෂණ විද්‍යාඥයෙක් විදිහට මමත් වැඩ කරනවා. ඒක එක එක මාර්ගයක ගලවා ගැනීමක් මේ රට අපි දැන් තේවල හිටියා. තේ දැන් හැමෝම වවන්න පටන් ගත්තා මේ මහජනතුමා කියෝගේ. කුරුඳු අපිව ඊළඟ තැනකට ගෙනියන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේම පළතුරු වර්ග තවත් කුළුබඩු වර්ග
හැමදේම මේ රටේ හැදෙන හැමදේම ලෝකෙ වෙන කොහේ හැදෙනවටත් වැඩිය හොඳට සහ ඒ ඒ ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒකේ තියෙන ඒ දේවල් වැඩිපුර හැදෙනවා.
කොහොමද පවා? ඉතින් හොඳ කොහොමද? දැන් දියවැඩියා රෝගය සඳහා විද්‍යාකාරයේ ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නයන්නේ ඔබ දියවැඩියා රෝගේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන අපේ ආචාර්ය උපාධ්‍යායක පර්යේෂකේ ඔහු මේ අපේ කුරුඳු පාවිච්චි කරලා ඖෂධයක් නිෂ්පාදනය කළා. එහෙ අරන් තියෙන බලපත්‍රයේ
එහෙ
ඇමරිකාවේ අරන් තියෙනවා මම දැක්කා. ඒ මට පෙන්නුවා. ඒ මේ ඉතින් බලන්නකො මේ අපේ තියෙන කුරුඳු වලින් විතරයි ඒක හදන්න පුළුවන්. මෙහෙ කුරුඳු වලින් විතරමයි ඔහු කියන විදිහට ඒක හදන්න පුළුවන්
කතාව ඇත්ත. අපේ කුරුඳු වල විතරමයි ඒ කිසි ද්‍රව්‍යයක් තියෙන කුමරින් කියලා ඒක විශයි. ඒක අක්මා ආසාදන හදනවා. අපේ සිලෝන් සිනමන් කියලා අපේ ට්‍රූ සිනමන් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කුරුඳු කියලා හඳුන්වන්න පුළුවන් ඒ ඒ වෙරයිටි එක නැත්නම් ඒ ඒ කල්ටිවර් එක ලංකාවේ පමණයි වෙන්නේ. අනිත් හැම එකම අපි කැසියා කියලා කියන්නේ. ඒකේ ඒ විෂ ද්‍රව්‍ය ඉතාමත් ඉහළ අගයේදී තියෙන්නේ. අපේ අපේ එකෙන් විතරයි ওই වගේ බෙහෙත් වර්ග සුවඳ විලවුන් වගේ දේවල් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් බෙහෙත් වර්ග හෝ කැමරට පාවිච්චි කරන්නේ එකම කුරුඳු වර්ගය අපේ ලැබෙන එක විතරයි.
ඔව් ඇත්තටම මේ සන්තෝෂයි මේ කතාව අහන්න. ඒ මොකද මේ මීට පෙර සීසර් ලංකා වැඩසටහන් කීපයකම අපි ඒ කිව් දේවල් ගැන අපි මෙහෙම කතා කළා. මම හිතන්නේ මේ ඒ මහත්මයා කිව්වා, මහාචාර්යතුමා කිව්වා මේ කුඩා රොබෝ යන්ත්‍රයක් රුපියල් 1500ක් විතර වෙන සෙල්ලම් බඩක් වගේ රොබෝ යන්ත්‍රයක් මේ ප්‍රචලිත කරන්නට ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒකෙන් මේ ළමයින්ට යම් කිසි හැඟීමක් මේ දෙනවා මේ නව නිපුයුම් ගැන කියන එක. ඉතින් අපි මං හිතන්නේ ඔබට මතකත් ඇති සමහර වෙලාවට අපි පසුගිය වරක කතා කළා මේ කුඩා රොබෝ යන්ත්‍රය ගැන. මයික්‍රෝබිට් කියලා එකට කියන මම හිතනවා මේ මහාචාර්යවරුන් කතා කරන්නේ ඒ ගැන වෙන්නට ඇති කියලා. මොකද මම කියවනකොට ලංකාවේ මේ හරහා සමාජයකුත් ඇති වෙලා තිනවා. විශේෂයෙන්ම මේ ස්විච්චාවෙන් ඉදපත් වෙලා තිනවා දැනට 300ක් පමණ මේ කම්පියුටර් ගැන අදා මේ දැනුම තියෙන අය ගම් වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ ගැන මේ උනන්දුවක් දක්වන අය සිසුන් කරා ගිහිල්ලා ඒගොල්ලන්ට මේ පුංචි මේ කම්පියුටර් යන්ත්‍රයෙන් කෝඩින් කරලා කොහොමද ඒකට කමාන්ඩ් එකක් දෙන්නේ, කොහොමද ඒකෙන් ප්‍රයෝජන ගන්න කියන දේ ගැන. අපි ඒ ගැන ඇත්තටම මේ ඉදිරි වැඩසටහනකදී අපි විතර කතා කරමු. තවත් දෙයක් ගැන කියවුණා මේ කුරුඳු ගැන ලංකාවේ තියෙන කුරුණු ගැන ඒකත් ගැන අපි මම හිතන්නේ විටිසල කතා කළා විශේෂයෙන්ම මම පුජ්‍යලිකෝවේ ගැන සම්බන්ධ වෙලා තියෙන ලංකාවේ කුරුඳු කර්මාන්තයට ඉතින් ඒකේ ඇත්ත කතන්දරේ මොකද ලංකාවෙන් අපි කුරුඳු අර බේල් හදලා අරිනවා පිටරට මෙක්සිකෝට තමයි වැඩි යවෙන්නේ ඒ වගේම මේ කුරුඳු තෙල් හදලා අරිනවා ඇත්තට මේ තෙල් ගැන කතා කරනකොට වැඩි හරියක් අපි කුරුඳු තෙල් හදන්නෙත් නැහැ සමහරලාට මේ කුල එහෙමම මේ ගසට වේලෙන දාලා තියෙනවා. නමුත් මේවා ඇත්තටම මේ කුරුඳු තෙල් ඇරියට අපි හිතනවා අපි තෙල් හදලා අරින්නේ කියලා. නමුත් ඒ කුරුඳු තෙල් පාවිච්චි කරන්නේ මූලික මූල ද්‍රව්‍යයක් වශයෙන් පමණයි. සුවඳ විලුණු හදන්නට වෙනත් වෙනත් මේ දේවල් මේ සංකීර්ණ මේ ඖෂධ වර්ග හදන්නට මේ තෙල් භාවිතා කරනවා. ඒ තෙල් වල ඒ භාවිතා කළ හදන ඒ දේවල වටිනාකම මම හිතන්නේ අපි අරන තෙල් වගේ සිය ගුණයක් දහස් ගුණයකට වඩා වටිනවා. ඉතින් ඇයි අපිට එය ලංකාවේද කරන්න බැරි? අපි හිතනවා ඉදිරියට එය ලංකාවේදිත් ඒ විදිහට කෙරේ කියලා. හරි අපි මේ කතා අභා කරන අතරදී අපි ගීතයක් අසන්නත් අපි හිතුවේ නැහැ. මොකද කාල වේලාව මදි වේදෙන නිසා අපි ඊළඟට අසන්න මේ සම්බන්ධින් බලාපොරොත්තු වෙන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආනන්ද ජයවර්ධන මහතාට. ඒ මහතාගේ නම මේ මේ කලින් මේ කතා කළ රොහන් මුණසිංහ මහාචාර්යතුමා අතින් කියවුණා. විශ්වවිද්‍යාලයට ඉතාමත්ම විශිෂ්ට සේවයක් කරපු උපකුලපතිවරයෙක් හැටියට. ඉතින් ඒ මහතා දැනට දැන් මේ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරින් විශ්‍රාම කරගෙන තියෙන්නේ. ඒ මත දැනට ජාතික විද්‍යා පදනම ආයතනයේ එහෙම නැත්නම් නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් අධ්‍යක්ෂ ජෙනරාල් පදවිය හොබවනවා. අපි දැන් ඒ මාතර සම්බන්ධයෙන්
මේ නවෝත්පාදන සමාජයක් ගැන. ඉතින් ওই නවෝත්පාදන සමාජය ගත්තාම ඔය තාක්ෂණයේ කොහොමද අපි ඔක අපි හරි විදිහට පාවිච්චි කරන්නේ. මේ කියවනක් තියෙනවා මේ තාක්ෂණයේ දියුණුවේ රටවල් කියලා තියෙනවා. ටෙක්නොලොජි ඉස් ගුඩ් බෑඩ් ඇන් අග්ලි. ඒක ගැන අපි කතා කරා කොහොමද ටෙක්නොලොජි එකක් හොඳට මේව කරන්නේ. ඒ වගේම එන්වයරන්මන්ටල් පරිසර ඒවා හානි වෙන විදිහට ගත්තාම ඒක හරි නැහැ. ඊට පස්සේ අග්ලි ඔය නිව්ක්ලියර් ඔබ කියෝ වගේ නැෂ්ටික තාක්ෂණයේ මේව කළ රටවල් එක යුද්ධ කළ විනාශ කිරීම ඒ හැම පැත්තම. හැබැයි අපිට ඔය තාක්ෂණයත් එක්ක නවතින්න බෑ. අනිවාර්යයෙන්ම තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. මොකද ලෝකේ තාක්ෂණයත් එක්ක යනවා. අපි ලංකාවක් විදිහට එතනින් ඉවරලා මෙතනින් නවත්තන්න ඕනේ කියලා යන්න බෑ. තාක්ෂණයත් එක්ක අනිවාර්යයෙන්ම යන්න ඕනේ අපි. ඒ තාක්ෂණය හරියට හරි විදිහට ප්‍රයෝජන ගන්න කොහොමද කියලා මම හිතන අපි තාක්ෂණය දියුණු කරන අපේම යුතුකම. ඉතින් මම හිතන්නේ තාක්ෂණය ඔබ කිව්වා වගේ හරි විදිහට පාවිච්චි කරපුවා වැරදි විදිහට පාවිච්චි කරපුවා. ඕක තාක්ෂණය නිර්මාණය කරගෙන ඉන්නකොට අපි ඒක හරියට පාවිච්චි ගන්න ඕනේ. ඒ විදිහට ඒ නීති පද්ධතියක් එහෙම එන්න ඕනේ. මම හිතන්නේ විශේෂයෙන්ම තාක්ෂණ සමාජයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අද මේ ලංකාව කොහොමද අපි තාක්ෂණයේ නවෝත්පාදන සමාජයක් විදිහට මෙහි කරන්න කියලා. මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි හසන්ත. අපි ආදි කාලේ අපි ඔබ කිව්වා වගේ අපි තිබුණ සෑහෙන වාරි තාක්ෂණයේ හැම පැත්තම සීගිරිය ඒවා ඔක්කොම තාක්ෂණයේ තිබුණා. මේක ඇත්තටම සංස්කෘතියම වෙනස් වෙන්න ඕන දෙයක්. ඒක වෙමින් පවතිනවා. හැබැයි ඒකට කාලය අවශ්‍ය වෙනවා. ඒක ඇත්තටම ඔබ කිව්වා වගේ කොහොමද අර අපි මේ නවෝත්පාදනය කියන හැඟීම අපි කොහොමද ඒක මරලා දාන්නේ. ඉතින් මම හිතන්නේ අපේ ලංකාව අපේ ඉගෙනීම ශාස්ත්‍රය ගත්තාම මම හිතන්නේ ඉස්කෝලේ ඉඳලා විශ්වවිද්‍යාලට ගිහිල්ලා දෙමෝපියන්ගේ ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසකුත් එක්ක මේ හැම සංස්කෘතියක්ම දිගටම දිගට වෙනස් වෙන්න ඕනේ. ඒකත් එක්කම හැම පැත්තෙම එකට සහයෝගයක් දෙන්න ඕන පද්ධතියක් ඇති වෙන්න ඕනේ. රජයනුත් ඒකට සහයෝගයක් දෙන්න ඕන. දැන් අපි කිව්වා වගේ අර තාක්ෂණයෙන් කොහොමද අපි ආර්ථිකය ගොඩනගන්නේ කියලා උදාහරණයක් විදිහට අපි කොරියාව ගමු. කොරියාව අර පුංචි තාක්ෂණයේ නිපදවන පුජ්‍යලයා අපි SME අපි මේ තාක්ෂණය ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රනර්ස් එහෙම ගත්තාම අපි ඒ තාක්ෂණයට ආණ්ඩුවෙන් සහයෝගයක් දෙනවා. සහයෝගයක් දීලා ඒවල ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා යම්කිසි මට්ටමකට එනකම්. එතනින් පස්සේ රටට ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන නම් රටෙන් එහාට යන්න ඕනේ. පිට රටකට විකුණන්න ඕනේ. එවැනි දෙයක් කරන්න ඒ රට ඒ කොරියාව කියන රට ඇත්තටම ගොඩක් සහයෝගය දෙනෝය නවෝත්පාදනයේ දියුණු කරමින් එවැනි ව්‍යවසායකත්වයේ දියුණු කරමින් එන කට්ටියට. එක්තරා මට්ටමකට ආවට පස්සේ සහයෝගය නැති කළ දැන් ඕගොල්ලන් ලෝකත්තක ජයගන්නවා ලෝකත්තක යන්නෝට එහෙම යනවනං ඒ යන ඒ දක්ෂතාවේ තියෙන කොම්පනිස් වලට සහයෝගය දෙනවා. ඔබ ගත්තොත් එහෙම Samsung ආයතන එවැනි ආයතනය ඒ කොරියාවේ වැනි ආයතන දිම්මේව කරගෙන ගිහිල්ලා ගිහිල්ලා එක්තරා මට්ටකම නාම කියනවා. ඒ වගේ ලොකු එක දෙකක් තියෙන උන එතනින් අහට මුළු ලෝකෙම ජයගන්නවා. ඉතින් අර ওই තාක්ෂණත් එක්කම ඔබ කතා කරා Facebook කියන දැන් අපි ඉස්සර නම් ওই තාක්ෂණය කියනකොට ওই තාක්ෂණය හදාගෙනකොට අපි කිව්වා මේකට සල්ලි ඕන. මේකට සල්ලි මුදල් වියදම් කරන්න ඕන මේ තාක්ෂණය හදන්න කියලා. මම හිතන ඔබ කිව්වා උදාහරණය ඒකට කදිම අදහසක් කදිම උදාහරණයක්. නමුත් අපිට ගොඩක් සල්ලි අවශ්‍ය නැහැ. අවශ්‍ය මොලේ. අපිට මොලේ තියෙනවා නම් මම හිතන්නේ එවැනි දෙයකින් අපිට සෑහෙන ලොකු ආර්ථික දියුණුවක් කරන්න පුළුවන්. ඔය Facebook එක හදපු Mark Zuckerberg කියන ළමයා ඒ තමන්ගේ මොලේ මොලෙන් තමයි ඒ අපි තාක්ෂණය දියුණු කළා එවැනි සේවයක් දෙන්න Facebook සේවයක් හදලා තියෙන්නේ. ඉතින් මාන්නේ ඒක නිසා ඒ සේවය නිසා දැන් මේ Facebook කියන කම්පැනියේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 500ක් විතර. දැන් මේ Mark Zuckerberg කියන බුද්ධිලයාට විතරක් තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 70ක් විතර වත්කම. විතර අපේ ලංකාවේ ආර්ථිකය ගත්තම ඇමරිකානු ඩොලර් බිලියන 80 ගණක් විතර තියෙන්නේ. ඉතින් බලන්න එක කම්පැනියකට මේ මොලේ පාවිච්චි කළා. විශාල ධනයක් නැතුව මේ මොලේ පාවිච්චි කළා හදපු මේ කම්පැනියකට කොච්චර ආර්ථික දියුණුවක් කරන්න පුළුවන්ද? ඔබ කියවගේ අපේ ලංකාවේ ඉන්න දක්ෂවරු දක්ෂයෝ ඉන්නව බලන්න. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඔයනි නිර්මාණ යොදලා අපේ ලංකාවට එවැනි තාක්ෂණයක් එවැනි සේවයක් තමන්ගේ මොලේ පාවිච්චි කරලා දැනුම් තාක්ෂණයෙන් අපිට කරන්න පුළුවන් මම හිතන්නේ ලංකා මාර්ථික විදියට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එවැනි දේවල් කරන්නේ සංස්කෘතියක් ඇති කරන්න ඕනේ පරිසරයක් ඇති කරන්න ඕනේ. එවැනි පුද්ගලයෝ ඉන්නවනම් ඒකට අවශ්‍ය ධෛර්යය දෙන්න ඕනේ පහසුකම් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් එහෙම අපිට ගොඩක් සල්ලි අවශ්‍ය නැහැ මේ ආර්ථිකය දියුණු කරන්න. ඒ වගේ අපේ දරුණු තාක්ෂණය මගින් ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ. අතර මේ ලංකාවේ අපි නවෝත්පාදන සමාජයක් ගැන කතා කරනකොට ඒ නවෝත්පාදන සමාජයේ සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. ඒ සංස්කෘතිය පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඉඳලා දෙමව්පියන්ගේ ගුරුවරු හැම කෙනෙක්ම රජය ඒවට සම්බන්ධ ආයතන ඔක්කොම එක්ක සංස්කෘතිය හදන්න ඕනේ. එහෙම නැත්නම් අර කිව්වා වගේ අතර හැමතැනම මග නවතිනවා. ඒ අතරම අපි හැමෝම එකතු වෙලා එකතු වෙන්න ඕනේ. කොහේවත් ඒ දක්ෂ කෙනෙක් මග නවතින්නේ නැතුව අත දෙන්න මොන හරි ක්‍රමයක් තියෙනවද? එතනින් එහාට ඇදලා ඒ පාලමෙන් එහා පැත්තට දාන්න ක්‍රමයක් තියෙනවද? අපි අතර මේ සංස්කෘතිය හැදුවොත් එහෙම ඔකට ඉංග්‍රීසියෙන් කියනවා National Innovation Ecosystem කියලා. ඒ කියන්නේ තාක්ෂණයේ අලුත් දේවල් සොයා ගැනීමට එන සංස්කෘතිය පරිසරයක් හැදීම. ඒ පරිසරය හදන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. ජාතික විද්‍යා පදනමට වගකීමක් තියෙනවා. ඒක ඇත්තටම අපි කරන ක්‍රියාමාර්ග වලින් සෑහෙන අත දීමක් කරනවා ජාතික විද්‍යා පදනමේ. හැම විශ්වවිද්‍යාලයකටම වගකීමක් තියෙනවා. ඒක තියෙන අනිත් හැම ආයතනයකටම වගකීමක් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු වෙලා අපිට මේ සංස්කෘතිය හදන්න පුළුවන් නම් මම හිතන එතනින් එහාට අපිට පුළුවන් නවෝත්පාදන සමාජයක් බිහි කරන්න. හිමින් යන ගමනක්. හැබැයි ඒක ඉක්මන් කරන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා මේ හැම ආයතනම එකට එක සම්බන්ධ වෙලා ඔබ කිව්වා වගේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලත් එක්ක පුජ්‍යලික ආයතනේ, ඒ වගේම පුජ්‍යලික ආයතනත් එක්ක පර්යේෂණ ආයතනේ, ඒවත් එක්ක රජය, ඒ වගේම රජයේ ප්‍රතිපත්ති, ඒවට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් ආයතන මේ ඔක්කොම එකට එකතු වෙලා අපි I2I හැම කෙනාම අලයින් වෙලා එක පෙළක් ගැසුනොත් මම හිතන්නේ මේ නවෝත්පාදන ආර්ථිකය, නවෝත්පාදන සමාජය අපිට සෑහෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ මට දෙන්න පුළුවන් පණිවිඩය එකයි අපි ඔක්කොම එකතු වෙලා ඒ වැඩි සමාජයක් දක්වා වැඩ කරමු.
මහාචාර්තු
මම හිතනවා මේ ඉතාමත්ම වැදගත් අදහස් කීපයක්ම අපි අසන්න ලැබුණා. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ඒ ගැන කල්පනා කරන්නට, ඔබ ගැන, ඔබේ දරුවන් ගැන, නව සමාජය ගැන කල්පනා කරන්නට. අපි විද්‍යුත් තැපෑලින් අපි ඔබට අද වැඩසටහන ගැන දැනුම් දෙනකොට අපි කිව්වේ මේ මාතෘකාව, මේ වැඩසටහනේ මාතෘකාව National Innovation Ecosystem ශ්‍රී ලංකා. ඉතින් මම හිතනවා ඔබට ඒ ගැන අදහසක් යම්කිසි අදහසක් ලැබෙනට ඇති. ඒ මතනේ අන්තිම පෙර කියවනවා නම් එම එකතු වෙලා නවෝත්පාදන සංස්කෘතියක් ඇති කරන්නට අපි හැමෝම අතල බඳ ගන්නට අවශ්‍යයි කියන එක තමයි මම හිතන්නේ කියුනේ. ඉතින් මේ අපි මේ වැඩසටහන අද මේ මාතෘකාව යටතේ තෝරා ගන්නට හේතු වුණේ එක් කාරණාවක් නිසා. පසුගිය දිනවල මේ අපි නවසිලන්තේ මේ සමහර ආයතන ඩිජිටල් ඩේ කියලා ඒ දිනය සමරුව දැන් මතක දවස් දෙක තුනකට ඉස්සෙල්ලා මම වැඩ කරන්නේ ඔක්ලන් වල වෝටකයා සමාගමේ. එහි දවසම මේ මේ ඩිජිටල් ඩේ සැමරුවා ඒක ඒක කළේ මේ within විට පැයක පමණ මේ දේශන සහ ඉදිරිපත් කිරීම තිබුණා විවිධ මාතෘකා යටතේ. ඊට අමතරව මේ අලුත් නිපයුම් අලුත් දේ මේ නව නිෂ්පාදන නවෝත්පාදන මේ ගැන ඒ දේවල් ගැන වෙන වෙනම ඒවා ඉදිරිපත් කරන ඒවා ගැන කියා දෙන්නට ඒවා ගැන අපිට අවශ්‍ය නම් ඒවා ගැන අත්හදා බලන්න ඒ වගේ දේවල් මේ පුර දවස පුරාම තිබුණා. ඉතින් වැඩි දෙයක් අපි බලනකොට අපිට තේරුම් ගිය දෙයක් තමයි මම හිතන්නේ ඕන කෙනෙකුට ඇස් දෙක ඇරලා බලනවා නම් එහෙම තේරුම් ගන්න දෙයක් තමයි ඉදිරිය තව අවුරුදු 10ක් ඇතුළත අපි මේ කරන රැකියාවන් සියල්ලේම වෙනසක් වෙනවා. මම හිතන්නේ මේ අපි මේ නවෝත්පාදනයේට එහෙම නැත්නම් මේ ඩිජිටල් කරණයට එහෙම නැත්නම් අලුත් දේ ගැන එහෙම නැත්නම් IT ඒ වගේ දේවල් ඔය මේ මේ වචන තමයි කියවුණු ගම් මේ දේවල් හරහා තමයි අලුත් රැකියාවන් ඇති කෙරෙන්නේ. ඒ ගැන අපි දන්නේ නැත්නම් එහෙම මම හිතන්නේ අපිට හොඳම ස්ථානය තමයි රස්සාව නෙමේ ගෙදර. ඉතින් ඒ පණිවිඩය මම හිතන්නේ අපිට දුන්නයි කියන එකයි. ඉතින් අපිට ඒක කවුරුකත් කිව්වේ නැහැ. නමුත් අපි ඒක තේරුම් ගත්ත දෙයක් තමයි ඒ පණිවිඩය අපි දුන්නා. ඉතින් ඒ වැඩසටහනවලදී කිවිච්ච තව දෙයක් තමයි මේ අලුත් දේවල් ගැන මේ ඩිජිටල් තාක්ෂණය ගැන අවුරුදු 35ට වැඩි අයගේ තියෙන දැනුම ඉතාමත් අඩුයි. නමුත් 35 කංගෙන තරුණ වයසේ අයගේ මේ දැනුම සැහැන් වැඩි. ඉතින් ඒ ඇයිට මම හිතා අවුරුදු 10ක් වෙනකොට මේ 35ට වැඩි අය කොහොමටත් මේ විශ්‍රාම ගන්න වයස. ඉතින් ඒක නිසා ක්‍රමයෙන් ඒගොල්ලන් අයින් වෙන්න පුළුවන් වෙනත් තලයක වෙනත් මේ හැකියාවන් තියෙන පුද්ගලයන් ඉදිරියට එවි. ඉතින් ඒක තමයි ගැන කියන්නේ. ඉතින් මේ තවත් මේ වැඩසටහන මේ අපි මේ ඔබට මේ අඳුන වැඩසටහන මේ දොරමණ්ඩලා වැඩසටහන මේ පසුගිය 6 වෙනිදා මේ 4 වෙනිදා දොරමණ්ඩලා වැඩසටහන අපි ජූනි මාසේ 4 වෙනිදා දොරමණ්ඩලා වැඩසටහන අපි ලබා ගත්තේ. ඔබත් මේ වැඩසටහන බලන්න මේට වඩා ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒකියු එකක් මේ වැඩසටහන දුන්න එක දෙයක් ගැනම ගිහිත ගියා. ඒ මොකද මේ දිනවල මිනින්දුර වැඩ මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට පිළිසහ තවත් මේ එවැනි ස්ථානවල මිනින්දුර වැඩ සටහන් කරනවා. ඒවා මේ මැඩලා මේ මිනුම්ගත කිරීම ඒ සියල්ලම කෙරලා තියෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු ඩ්‍රෝන් යානයක් මේ පාවිච්චි කරලා එහි මේ මතනේ මේ ඇකියුරසි එක මේ නිර්වද්‍යතාවයේ ඉතාමත්ම ඉහළයි. අනික් ලෝකයේ තියෙන අනික් ද්‍රෝණ යන්ත්‍ර හා සමානව ඉහළයි කියලා. ඉතින් මේ ගැන කියනකොට මට තේරුණේ තව අවුරුදු 10ක් යන අතරදී මේ අපේ ලංකාවේ මෙනුම් කටයුතු මම හිතන්නේ අතින් කෙරේ කියලා. ඉතින් මම දන්නවා මේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ සේවක සේවය කරන අයගේ යම් කිසි හැඟීමක් තියෙනවා මේ ලංකාවේ මිනිඳුරු දෙපාර්තමේන්තුව පිටරටකට පවරා දෙමි කියලා. නමුත් අපිට ඇත්තටම කියන්න තියෙන්නේ පිටරට පවරා දෙන එක නෙමෙයි ශ්‍රී ලංකාවේ පවරා ගනීවි. නමුත් මිනිඳුරු තමත් කාර්යක්ෂම කෙරෙන්න. හරි, ඉතින් අපේ වැඩසටහන දැන් අවසානයට ළඟා වෙලා තිනවා. අපිට මේ වැඩසටහන කොයිතරම් මේ හිතට මේ කාවදිනවද කියතොත් අපිට ගීතයක්වත් ප්‍රචාරය කරන්නට හිතුනේ නැහැ. ඉතින් අවසාන වශයෙන් අපි ඒ අඩු පුරවන්නට ගීතයක් ප්‍රචාරය කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. Thank you.
එළියට ආවතින්
තියන්නේ සමගැනීමේ සහ වෙන්වයාමී නිමේෂය. අද වැඩසටහනට අප ඇතුළත් කළ හඬපට අප ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ මෑතක ප්‍රචාරය වූ දොරමණ්ඩලා වැඩසටහන බව කරුණාවෙන් සලකන්න. අද සීසර් ලංකා නවසීලන්ත ස්පර්ශ සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළ සිද්ධාතා අත්තනායක ඉදිරිපත් කළ මම මහින්ද අත්තනායක. සිකුරාදා දවසක නැවත හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.
එළියට